පොතේ තියෙන්නේ තණ්හා දිට්ඨිමාන කියන එකත් එක්ක තමයි තේරුම දීලා තියෙන්නේ. පාලි වචනේ ප්‍රපංච විතරයි කියලා තියෙන්නේ. මේ මට හිතෙන්නේ ඉතින් අර ප්‍රපංච කියනකොට අපි මුලා වෙලා ඉවරයි කියන එක ගන්නවා. ඔව්
ඒකට අහු වෙලා ඉවරයි.
අහු වෙලා ඉවරයි. ඔව්. ඇත්ත ඇති හැටි නෙවෙයි.
නෑ.
ඉතින් හදපු එකට අහු වෙලා ඉවරයි. ලෝකෙට අහු වෙලා ඉවරයි ප්‍රපංච කියනකොට. මොකද ප්‍රපංචය හැදුවට පස්සේ කියන්නේ ඕක තමයි හේතුව නිදානය. ඒ ප්‍රපංචේ ඒක හදපු කෙනා අභිභවා යනවා කියලා කියන්නේ. ප්‍රපංචේ තතෝ නිදානම් මේක තමයි නිදානය. තතෝ නිදානම් පුරිසං. පුරිසං කියන්නේ පුරුෂයා. ඒ හදපු කෙනා ඒ ප්‍රපංච සංඥා සංකා ප්‍රපංච කියන එකෙන් සමුදාචරන්ති කියලා කියන එක කියන්නේ එයාව අභිදවා යනවා කියනවා. මම යනවා කොහොමද මේ අතීත අනාගත පච්චුප්පන්නේ කියන්නේ කාල තුනේ තියෙන චක්කුඤ්ඤේසු රූපේසු ඇහෙන් දැනගන්න රූප. ඇහෙන් දැනගන්න රූප අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප කියලා අරන් ඒකම හදපු කෙනාව යටපත් කරන, එයාව පාලනය කරන. ඉතින්
උඩයක් පොලේ.
ඔව්. දැන් ඔක හොඳට තේරෙනවා අර දැන් වතුරට එබෙන බල්ලා දුරනවනේ. ඒතර ප්‍රපංචයට අහු වෙලා කියලා. එයාම හදපු බල්ලා එයාව තරහ ගස්සෝ. තමන් මහදපු එක තමන්වම පාලනය කරන.
එයා
දන්නේ එයා දන්නේ මේ එයා මහදපු එකෙන් එයාව තරහ ගස්සෝලා කියලා. ඒක දන්නේ නැහැ. ඒ නොදන්න කමමයි. නොදන්න කම මතයි ප්‍රපංචේ අහු වෙන්නේ. එතකොට මම අදත් කිව්වේ අද මාතර සාකච්ඡාවේදී කිව්වේ අර දැන් තමන්ම රොබෝ කෙනෙක් හදලා රොබෝ අපිව පාලනය කරනවා. මේ වගේ වැඩ. බල්ලා දන්නේ නැහැ නේ මම්ම හදපු එකත් මේ නේද? තව බල්ලෙක් එකයි මං තරහ අරන් තියෙන්නේ. එනවන හිතෙන්නේ නැහැ. මොකද ප්‍රපංචය කියන්නේ එයා විශ්වාස කරනවා තව බල්ලෙක් වතුරේ ඉන්නවා කියන මට්ටම. එතකොට ඒ ප්‍රපංච කියන එක. ඕක ඉන්නේ අර මදුපින්ඩික සූත්‍රයේ මේ ආයතන වැඩ කරන හැටි කියනවා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. ඇහැයි රූපයි නිසා චක්කු විඥානේ හටගන්නා ඔය තුනට කියනවා පස්සේ කියලා. ඊළඟට පස්සපච්චය වේදනා. ස්පර්ශය නිසා වේදනා. යං වේදේති තං සංජානාති. යමක් විඳීද ඒක අඳුනා ගන්නවා. යං සංජානාති තං විතක්කේති. යමක් අඳුනා ගනීද ඕක ගැන කල්පනා කරනවා. හිතන යං සංජානාති තං විතක්කේති. යං විතක්කේති තං ප්‍රපංචේති. යමක් කල්පනා කරයිද ඕක තමයි ප්‍රපංචේ බවට පත් වෙන්නේ. ප්‍රපංචේ වලට පත් වුණ ගමන් අන්න ඕක තමයි නිදානේ. ඕක තමයි හේතුව. තතෝ නිදානං. පුරිසං පපංච සංඥා සංකා සමුදාචරಂತಿ. අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු. එහෙන් එහැ නිසා දැනගත්තු රූප චක්කු විඤ්ඤේයේසු රූපේසු. ඒවා අතීත රූප කියලා, අනාගත රූප කියලා, වර්තමාන රූප කියලා. ඒකෙන් අර පුරුෂයව අභිභවා යනවා. මේ දැන් තියෙන රූපයක් අතීතෙත් තිබුණා, අනාගතෙත් තියෙනවා කියලා ඒ හින්දානේ දැන් බල්ලා තරහ ගන්න. මූ ඉස්සරහටත් ඉඳලා මට කරදරයක් කරා. අනාගත රූපෙට අහු වෙලානේ. වර්තමානයේ මේක ඉන්නවා කියලා හිතලා. නේද? අනාගත බයට නිගුරන්. ඒ අනාගත රූපෙටත් අහු වෙයි. දැන් හදපු එකේ ඒ එතනත් මුලා වෙලා. ඒ මුලාව මත දන්නවා මූ මීට කලිනුත් මං දකින්න කලිනුත් මූ මෙතන ඉඳලා තියෙනවා. අතීත රූපෙටත් අහු වෙනවා. දැන් දකින්නකොට දැනුත් තියෙනවා. අනාගතෙත් දැන් මාව මගේ ඒරියා එක අල්ලගනි. කියලා ඒ වගේ එකකින් නේ තරහ ගන්න. ඒතර කාල තුනේම රූපෙට අහු වෙලා.
අපි දැන් සාමාන්‍ය පුතග්ජන පුච්චලෙක්ගේ වෙන පාපයයි සෝවාන් පුච්චලෙක්ගේ වෙන පාපය අතර ලොකු වෙනසක් තියෙනවා.
ඔව් ඒකට කලින් පොඩ්ඩක් ඉන්න ඔය අර ඉස්සෙල්ලා අහපු එක මේ අර අන්හාදිත්‍යමාන කතාවක් ඇහුවනේ. දැන් ප්‍රපංචය හැදුවහම වෙන්නේ ඒක මත තණ්හාදිත්‍යමාන ඇති වෙනවා. වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කිරීම මත තමයි තණ්හාව ඇති වෙන්නේ. තණ්හාව හින්දා තමයි දැන් තරහ අරන් තියෙන්නේ, ගුරන්න හේතුවක් වෙලා තියෙනවා. හරි, තරහ ගන්න හේතුවත් තණ්හාවෙම කොටසන්නේ. මට අයිති ටික නැති වෙයි හරි මොකක් හරි. හරි, ඒ තණ්හාවේ කොටසක්. ඒකට තණ්හාව ඇවිල්ලා. දික්තිය ඇවිල්ලා, දැන් සක්කාය දික්තිය ඇවිල්ලා. අර හේ බල්ලා ඉන්නවා මෙහේ මම ඉන්නවා. හරි, සක්කාය තන් එතකට තණ්හා දික්ති මාන මන මනීමක් තියෙන උසස් පහත් කියලා නේ සමාන තණ්හා දික්ති මාන. ඒකට ප්‍රපංචයේ මත තණ්හා දික්ති මාන ඇති වෙලා ඒක තණ්හා දික්ති මානමයි ප්‍රපංචය කියනවට වඩා පොඩි වෙනසක් තියෙනවා. ප්‍රපංචයේ හැදීම මත තමයි තණ්හා දිට්ඨිමාන විදිහට තමයි ඒක ප්‍රකට වෙන්නේ.
මූලික අවස්ථාව තණ්හා දිට්ඨිමාන
නෙමෙයි. ඔය දෙකම එකට වගේ වෙන්නේ. එනකට මේ ප්‍රපංචයේ හදපු හින්දා ඒක ප්‍රකාශ වෙන්නේ තණ්හා දිට්ඨිමාන වලින්. අපිට තරහ ගිහින් බුරණ හින්දානේ ඒකට අහු වුණා කියලා පේන්නේ. මේ වගේ හැබැයි ප්‍රපංචේ තමයි මුල් වෙලා තියෙන්නේ. තණ්හා දිට්ඨිමානේ ප්‍රපංච නෙමෙයි. ප්‍රපංච නිසා අරවට අහු වෙලා. වගේ එක. පොතේ ඇත්තටම සිංහල තේරුම එනකොට වාක්‍යයක එක තමයි තියෙන්නේ. ඒක අපිට හිතෙන්නේ පොඩි අඩුවක් තියෙනවා කියලා.
අමුගතියක්
සාමාන්‍ය මට්ටමකින් කියන තේරුම්නේ ගොඩක් තියෙන්නේ ගැඹුරට දකින්න කොට වෙනස් වෙනස් පැති පේනවා.
ධර්මයේ කියන එකක් සෝවාන් පුද්ගලයා දැනගන්න ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් ඊළඟට කියන දැනගන්න.
අන්න හරිය.
ඒ වගේ තැන දෙයක් ඕක.
ඔව්. එක එක ප්‍රඥා මට්ටම් වලදී පේන හැටියේ තියෙන පොඩි පොඩි වෙනස්කම්.
බුදුගුණ ගැන කියන කොටත් කියන්නේ නේ. සාමාන්‍ය පුද්ගලයා පුද්ගලයාට වඩා සෝවාන් පුද්ගලයා ඊට වඩා දහස් ගුණයකින් දන්න කියන පුද්ගලයා.
ඔව්.
දන
ඉස්සහාය අවබෝධය වැඩි වෙනවා.
අවබෝධය
ලැබෙනවා. මම ධර්මය දැකීමනි බුදුන් දැකීම කියන්නේ. ඒ ධර්මය දැකීමේ එක එක අවස්ථා තමයි මාර්ගඵල කියන්නේ. රහතන් හන්දේ තමයි හොඳටම දැක්. ඊට මෙහාය ඊට අඩුවෙන් දැකින්. දැකින් නෑ නෙමෙයි, දැක්මේ වෙනස්කම් තියෙන.
වෙනස්කම් තියෙන.
ප්‍රඥාව මත.
එන්නේ නැහැ පැහැදිලිව නෑ. මතක දැක්කරද මේ කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ පොතක මේ දැන් අපි ආහාර ගන්නකොට දැන් අපි රසය විඳිනකොට කියලා දෙනවා අපි හිතනවා මේ බත් පතේ මේ රසය දිනනවා
කියලා.
ඒක ටිකක් අපි හිතලි කරගන්න.
ඔය දැන් අපි හිතන්නේම කෑමෙමයි රසය තියෙන්නේ කියලානේ. දැන් කේක් කැල්ලක් කනවා කේක් වල මේ රස තියෙනවා කියලානේ හිතෙන්නේ. මම කේක් කැල්ල දන්නවද මම මේ රසයි කියලා. එහෙම දන්නේ
නෑනේ.
මේ කේක් කැල්ල නිකන් පිඟානේ තිබුණට රසක් තියනවද? නෑ. අපිට හිතන්න පුළුවන් ඕක මේ රසයි කියලා. හැබැයි ඔක දිවේ ගෑවෙනකන් රස දැනගන්න විදිහක් නැහැ
නේ.
දැන් සමහර විට ඔය කෑම ටික දැක්කහම අපිට හිතෙනවා මේක හරි රසයි මේක මෙහෙමයි කියලා රස ටික ඇවිල්ලා ඉවරයි. ඒත් අපි හිතන්නේ ඒ කෑමට ඒ රසයි තිබුණා. පොළොස් මේ රසයි ඔහොම හිතනවනේ නේද? බැයි සමහර වෙලාවල් තියෙනවා නැදත් මං කිව්වා මේකේ මේ ලුණු ලුණු දාලා නැහැ. මේ සමහර විට ලුණු වැඩි කියලා පේනවා. සමහර විට ලුණු වැඩි වුණොත් එහෙම අර හිත පුරවද කොහෙත් නැනේ. දැන් තින් ලුණු රසයි. එතනත් තේනානේ අපි හිතපු එක වැරදි කියලා. දිවේ ගෑ වෙනකන් රස මොකද්ද කියන එක කියන්න බෑ.
මැනීමක්
නැහැ. මේ අපි ඒක දැනෙන්න කලින් අපි රසක් හදලා අරකට අයිතිත් කරලා ඉවරයි. වතුරට වෙන බල්ලා කරපු වැඩේමයි ඔය. හිතෙන් හදලා ඒක බාහිරේ තියලා. මේක මේ රසයි කියලා හිතන්නේ කියලා
තියෙන්නේ.
රස බලලා නෙමෙයි. රස බලන්නත් කලින් අපි රස හිතෙන් හදලා ඒක අර බාහිර රූපෙට අයිති කරා. බාහිරෙන් ගිහින් තියලා මේ හිත හදපු දෙ. ඔකමයි අර බල්ලා වතුරට එවෙනකොට කරන්නේ. හිතේ හදපු බල්ලව ගිහින් වතුරෙන් තියන. හේද? එතන කැමට රස අයිති කියලා අපි හිතුවා මිස. 70-30 නෙවෙයි. ඇත්තටම රසක් තියෙනවා නම් තියෙන්නේ රසක් දැනගන්න පුළුවන් දිවට විතරනේ. ජීවආයතනෙට රස දැනෙන.
අපි
ඒකට ඇහෙන්නේ නැහැ. ඔව්. ඒ ආයතනේ වැඩ කරන්න කලින් අපි රස හදලා ඒක බාහිර දේවල් වලට අයිති කරලත් ඉවරයි. ඒක වෙන්න බැරි වැඩ. දිව වැඩ කරන්න නැතුව රසක් ගැන කතා කරන්නම අපි. ඊට කලින් රසක් ගැන කියනවා නම් ඒක මුලා වෙන්න. ඒ කියන්නේ හිතෙන් හදපු එකක් බාහිරට අයිති කරලා. ඒක ප්‍රපංචම තමයි. ඔක මේ ඉන්ද්‍රිය පහේම ඔක කරනවා.
එහෙම
වෙනවා. දැන් හැම උදාහරණේ තමයි මම බල්ලා වතුරට බිලාගේ කරන එකෙන් පෙන්නේ. ඒ වගේ දැන් දිවට කරන එක තමයි අර කෑම වලට රසයි තී කියලා හිතන එක. කෑමට රස අයිති කියනකොට දිව විතරක් නෙමෙයි අතන ආයතන ගැට ගැහිමකුත් තියෙනවා. දැන් අපි කෑම තියනවා කියලා දැනගත්තේ ඇහෙන්ද
ගලන්නේ?
ඔව් සුවඳක් ඇවිල්ලා දැනගන්නවා. හරි. එතකොට ඒ වෙලාවට නාසයෙන් දැනගෙන. දැකලා නම් ඇහෙන් දැනගෙන. හරි. එතකොට ඇහෙන් හරි නාසයෙන් හරි දැනගත් දේට සම්බන්ධ කරනවා මේ දිවෙන් අත්දැකීම. ඒකට රස මේ රසයි කියනකොට දැන් දිවෙන් තාම අත්දැකලා නැහැ. අපි හිතෙන් ඒක හදලා අර ආයතනෙන් දැනගත්තු දෙයට මේකත් අයිති කරගන්නවා. ඒක වෙන්නේ ඕක තමයි මේ ආයතන මුලාව කියන්නේ. එතන ඇහැ පිරිසිඳ දැකලත් නැහැ.
නැහැ.
දැන් හින්දා නැහැ හින්දා කලකෑමක් තියනවා කියලා දැනගත්තා. නැත්තම් නාසයේ පිරිසිදු දැකලත් නැහැ. මේ සුවඳක් කෙනකොට කෑමක් තියනවා කියලා දැනගෙන. හරි. දැන් සුවඳේ නැහැනේ කෑම. ගහන සංඥාව කියන එක. ගඳ සුවඳක් දෙන සංඥාවක් විතරනේ තියෙන්නේ. ඒක දැනෙනකොටම අපි කෑමක් හිතේ මවාගෙන මේ සුවඳට අයිති කෑම හිතේ මවාගෙන හිත හදලා දෙනවා. ඒක හිතෙන් හදලා හිත දැනගෙන නවත්තන්නේ නැහැ. ඕක තියෙන්නේ එළිය කියලා විශ්වාස කරලා. ගහරිට අර වර්ණ සටහන දකින්නකොට බල්ලා බල්ලෙක්ව මෙනෙහි කරගෙන. ඔහොම පේන්නේ බල්ලෙක් කියලා. නේද? හිතෙන් හිතාගෙන ඒ බල්ලව එළියනොත් තියලා. එතකොටයි මේ වතුරේ බල්ලෙක් ඉන්නවා කියන මට්ටමට. අපිත් ඔය වැඩේ තමයි මේ කරන්නේ. සුවඳ කියන සංඥා මාත්‍රය අරගෙන ඒකට අදාළ කෑමක් හිතෙන් හදලා. ඇහෙන් පෙනිලා නෙමෙයි. හිතෙන් හදලා.
කටට කියලා තියෙනවා.
ඒ හදපු කෑම එළියේ තියෙනවා කියලා විශ්වාස කරලා. ඔය කෑමෙන් තමයි මේ සුවඳ එන්නේ කියලා කියන්නේ. තේරෙනවද? රවුම ගිය හැටි. නාසයෙන් ගන්න සංඥාවනේ ඉස්සෙල්ලා දැනගන්න. ඒ මත හිතනකොට නේ ඔකට අදාළ කෑම සිහි වෙන්නේ. දැන් මේ සිහි වුණ කෑම හිතෙන් හදුවා කියන කතාව දන්නේ නැහැ. ඔව් විශ්වාස කරන්නේ එළියේ තියෙන කෑම. එහෙනම් විශ්වාස කරලා ඒක දැන් එළියේ අපි තියපු කෑමෙන් තමයි ඔසුඳ ඇවිල්ලා තියෙන්නේ කියලා හිතනවා. අර ට්‍රෝමක් වගේ ගිහිල්ලා ආයි ඒක එනවා. පේනා නේද කොච්චර එකන අර මුලා වෙලා කියන එක. සුවඳ දැනුණා. ඒ කියන්නේ ගඳ සුවඳේ සංඥාව. සංඥාවට අනුව හිතුවා. හිතනකොට කෑම. අපි හිතමු දැන් කරෝල බදිනවා කියලා. කරෝල ඒ සුවඳ එනකොටම සුවඳ විතරනේ ආවේ. ඔව්. නාසයෙන් අරන් දෙන්නේ ඒ ගඳ සුවඳේ සංඥාව විතරයි. ගහන සංඥාව. එතකොට යම් සංජානාති තන් විතක්කේ තියන්න දැන් එක ගැන කල්පනා කරනවා. අඳුරගත් එක ගැන කල්පනා කරන කල්පනාව එන්නේ කරෝල තමයි.
කරෝල තියෙන පේනවා.
දැන් කරෝල හිතට පේනවා. ඒ හිතට පේන තැනත් සිහිය නුවණ පිහිටන්නේ. අපි හිතන්නේ ඕක තියෙන්නේ එළියේ. හිතේ හදපු එක එළියේ කියලා දැන් විශ්වාස කරනවා. එතනින් නවත්තන්නෙත් නෑ. දැන් එළියෙන් තියපු එකෙන් තමයි අර සුවඳ ඇවිල්ලා තියෙන්නේ කියලා ඊළඟ රවුමත් යනවා. තේරෙනනේ? පටන් ගන්නකොට රූපේ නෑ. සංඥාව විතරයි. සංඥාවට අනුව හිතලා රූපේ හදලා ඒක එළියේ තියලා කියලා විශ්වාස කරනකොට දැන් ප්‍රපංචය. හිතේ හදපු එක එළියේ තියනවා කියලා දැන් බාරාර. ප්‍රපංචය. ඊළඟට ඒකෙන් තමයි මේ සුවඳ ආවි කියලා අන්න දැන් ප්‍රපංචයට පුළුවන් අපිව පාලනය කරන්න මට්ටමට එනවා.
හරි. මෙන්න රූපඩයක්
නේද? හෙව්. දැන් ඔන්න රූපයක් හදලා බාහිරේ තියනවා, ඔක බාහිරේ තියනවා කියලා විශ්වාස කරනකොට ඒක දැන් නාසයෙන් විතරක් අත්දකින්න පුළුවන් රූපයක් නෙවෙයි. දැන් ඒ රූපේ පුළුවන් අපිට ඇහෙන් දකින්න පුළුවන්, දිවෙන් රස විඳින්න පුළුවන්, අල්ල බලන්න පුළුවන්. අනිත් ආයතන ඔක්කොගෙම අත්දකින්න පුළුවන් කරන මට්ටමකට ගෙනහැරලා. හරි. මේ ප්‍රපංචයේ තියෙන අනිත් එක ආයතනකින් ප්‍රපංචය හැදුවට පස්සේ අනිත් ආයතන ඔක්කොගෙම ඕක අත්දකින්න පුළුවන් කරනවා.
රස විඳිනවා, සුවඳ වෙනවා.
එතකොට දැන් නාසයෙන් කරපු වැඩේ ආයෙසරයන් නාසයෙන්ම නෙමෙයි වෙන ඕන ආයතනකින් පුළුවන් ඒ දැනගත්තු දේ අත්දකින්න. එතකොට තමයි අපි අර ඒකට දිව අර ආයතන ගැට ගහලා. දැන්කමයි ඇහෙන් දැක්ක එකට අපි රස දාන්නේ. මම ඇහෙන් දැකලා කෑමක් කියලා දැනගන්න ඔය කෑම මේ රසයි කියලා. රස බලලා නෙමෙයිනේ.
රස සාම්පල්යක් අතින්දලා. සාම්පල්යක් අතින්දලා වගේ
යන්නේ. ඔව්. ඒක අරකට අයිති කරනවා. තේරෙනවද ඔක ආයතන ගැට ගහනවා කියලා කියන්නේ ඔක ඒ කියන්නේ එක ආයතනික විඥානේ තව එකකට සම්බන්ධ කරනවා. ඒකට ඔන්න ඔය විඥාන සම්බන්ධ කිරීම මත තමයි නැවත ඉපදීම සිදු වෙන්නේ. කැසි සම්දියත් එතකොට අපිට හිතෙන්නේ මේ මගේ හිතමයි ආයෙ ගිහින් උපදින්නේ කියලා. ඒ සම්බන්ධයක් දීලා ඔන්න ඔය මතේ හිටිය අර සාති භික්ෂුව කියලා හාමුදුරු කෙනෙක් බුදුහාමුදුරන්ගේ කාලේ ජීවිතෙන් ජීවිතයට යන විඥානයක් තියනවා කියලා මතයක් කියනකොට බුදුහාමුදුරෝ ගෙන්නලා අහනවා ඇත්තද මෙහෙම කියන්නේ කියලා. ඔව් කියනවා. ඔව්. ප්‍රෝකී වහන් කියනවා මෝග පුරුෂය. මෝග මෝඩය. ජීවිතෙන් ජීවිතයට යන එකක් තියා ආයතනෙන් ආයතනයට යන විඥානයක්වත් මම පනවල තියනවද කොහෙවත් තියනවද කියලා. කියන්නේ හේ විඥානේ ආයි කනට සම්බන්ධ කැවීමක්වත් තියනවද වගේ එකක් නේ. අපි බලන්න දැන් ආයතනෙන් ආයතනයට මේ අර කෑම තියනවා කියලා එළියේ දැනගත්තු ගමන් ඒ කෑම දිවෙන් රස විඳින්න පුළුවන් මෙන්න මේ රහයි කියන එක ඒකට අලෝලා සම්බන්ධ කරලා ඔය මත තමයි අපිට ආයේ දිවක් උපද්දන්න පුළුවන් අර කරසින්කින් ඒ සම්බන්ධ කිරීම මත ආය ආයතනයක් උපද්දන්න හේතු ටික සකස් කරනවා සමුදේ ආය ආය ආයතන උපද්දන්න හේතු සකස් කරනවා ඒක තමයි මේ ප්‍රතිසන්දිය ඇති කරන්නේ මම එතන තියෙන්නේ දැන් මේ මොහොතේ එකේ සිහිය නුවණ පිහිටියේ නැත්තම් ප්‍රපංචිත අහු වුණ ගමන් ආයේ ඒක අත්දකින්න ඕන ආයතනයක් උපද්දන්න පුළුවන්. උපද්දනවා කියන්නේ සසරේ යනවා. එහෙනම් තමයි මේ ආයතන පිරිසිඳ දකින්න කියන්නේ. ආයතන නුවණින් දකින්න ඔතන සිහිය නුවණ පිහිටන්න කියන්නේ. ඒ අඳුර ගන්න පුළුවන් නම් හරි වටිනවා.
එතකොට ඔක ඇහෙන් විතර නෙවෙයි අනිත් ඒවාටත් ඔක පොදුයි එතකොට.
දැන්
දිවෙන් අපි යම් සද්දයක් මොකක්ද අහක් ආවා නම් අපේ දිවට.
ඔව්.
බල අපි හිතනනේ මේ ඔක්කොම
ඔය දැන් ඒ රස විඳින්න අපිට රූප හොයාගෙන යන්න පුළුවන්
නේ පුළුවන්.
ඒතර රූප වලට තණ්හා කරනවා. ඒ රූප කියන්නේ රසේ නෙමෙයි.
ඔව්.
ඔය රස තියෙන්නේ මේ රූපේ කියලා අපි විශ්වාස කරන එක මත ඒ කෑම හොයාගෙන යනවා. කෑම හොයන්න අනිත් ආයතන
උපද්දනවා.
එයාට තමයි කර්ම කරන්නේ. ඒ කරන හැම ක්‍රියාවක්ම ඔබ ගැන හිතුවත් කර්මයක්, කතා කළත් කර්මයක්, කයින් ක්‍රියා කළත් කර්මයක්. දැන් අවිද්‍යාව මතනේ. අවිද්‍යා පත්‍ය සංකාර වෙනවා. තමයි අත්‍යත්‍ය හිතේ නොතන්න කම යෙදෙනවානේ. ආයතන සම්බන්ධ කිරීම කියන්නේම අවිද්‍යාවනේ. ඇත්ත ඇති හිටි දෙක්කේ. ඒ මත තමයි කර්ම සිද්ධ වෙන්නේ. අවිද්‍යාපච්ච සංකාර.
එතකොට ඔබට අපි දැන් කරන්න තියෙන පිළියම තමයි අර ditthya ditta mattan තමයි නේ.
ඒක කරන්න බෑ එකපාරට.
ඔව්.
ඒකට තමයි අවබෝධ කරන්න නැහැ. මෙහෙම දෙයක් නෙමේ ආයතන වලින් සිද්ධ වෙන්නේ. ආයතන හැකියාව මෙච්චරයි අපි මුලාවෙන් කරපු ටික මෙච්චර මේ ටික කියලා පෙන්නනවා. හිතට පෙන්නලා දෙන්න.
මුලාවුණා කිවික අවබෝධ වෙනවා.
ආ. ඒක පෙන්නන්න මුලාව මොකක්ද කියලා දහමක් අහලා තේරුම් ගන්න තියෙනවා.
ආයතන කිවිකට බල බලම මේක එතකොට ඒක නවත්ත ගන්න බෑ.
නවත්තන්න යන්න එපා. ඒක කරන්න බෑ.
නවත්තන්න
බ්‍රේක් ගන්න බෑ. නවත්තන්න කරන්න කියන්නේ ඒක දකින්න. සිහිය නුවණ පිහිටන්. සිහිය නුවණ පිහිටීම තුළ ප්‍රතිඵලයක් තමයි නවතිනේ. අපිට බලෙන් නවත්තන්න බෑ මේ හේතු ටික තියෙන. ඔක කියන්නේම අර දැන් ගින්දර නිවන්න ඕන කියලා අපි මෙහෙන් දර දානවා. කියනවා මට ගින්න නිවා ගන්න ඕන කියලා. කරන්නේ දර එකතු කරන එක. ඒ කියන්නේ හේතු ටික සකස් කර කර ඵලේපා කියනවා. ඒක වෙන්නේ නැති එද.
ඒ කියන්නේ මේක එක සැරේට නවත්තන්න නෙවෙයි වටෙන්
අපි අවබෝධයත් එක්ක අපි තේරුම් ගන්න ඕන මේ දරදාන හිඳයි ගින්න ඇවිලෙන්නේ කියලා තේරුම් අරන් දරදාන එක නවත්තන එකයි අපිට කරන්න ඕන. එතකොට ඵලයක් විදිහට ගින්න නිවෙනවා. අපි ගින්න නිවන්න ඕන කියලා එතනින් පටන් ගන්න බෑ. ඒක හේතු ටික අඳුරගෙන හේතුවයි අයින් කරන්න.
තමයි මේ පහෙන් දාන්නේ.
අපි මේ මේක මෙහෙම වෙන්නේ ඇයි කියලා අඳුර ගන්න ඕන. අඳුරගෙන අපිට දැන් අර හේතු අයින් කරනවා කියන්නේ ආයතන වල සිහිය පිහිටන්න කියන. සිහිය නුවණ පිහිටව. සිහිය නුවණ පිහිටනකොට අර ආයතන සම්බන්ධ කරන එක නවත්තයි. මේ නුවණින් දැක්ම මත වෙන දෙයක්. ඕක නුවණින් දකින්න නැතුව අපි අරක නවත්තන්න ගියාට ඒක වෙන්නේ නැහැ. කරන්න බෑ. එහෙනම් තමයි බුදුහාමුදුරුවෝ මේ ආයතන පිරිසිඳ දකින්න කියන එක කියන්නේ. ආයතන විදිහට දකින්න. පැහැදිලිද ඒ ටිකේ ආයතන? එතකොට අපි මේ ඉන්ද්‍රිය වැඩ කරන හැටි වෙන වෙනම අඳුර ගන්නවා. ඇහැ වැඩ කරන්නේ කොහොමද? ඇහැට කරන්න පුළුවන් මොනවද? ආයතන පිරිසිඳ දකින්න තියෙනවා. ඒක ඉස්සෙල්ලාම ඇහැ කන නාසය දිව ශරීරය කියන ටික අඳුර ගන්නවා. මනස එකපාරට මල්ලන්න අමාරුයි. ඇහැට කරන්න පුළුවන් මොකද්ද? කනට කරන්න පුළුවන් මොකද්ද? ඒවා ටික වෙන වෙනම තෝරා ගන්න වෙනවා.
ඒකත් භාවනාවක් වගේම අපි හිතන්න ඕනේ නේද?
හිතන්න ඕනේ. ඒකට කියන්නේ ඒ හිතන එක භාවනාව, විදර්ශනය. ඇස් අරගෙන කරන්න පුළුවන්. නුවණින් බලනවා. ඇහැට කරන්න පුළුවන් මොකද්ද? කනට කරන්න පුළුවන් මොකද්ද? කියලා වෙනම හිතලා බලන්න ඕනේ. චුට නුවණක් එන්න ඕන. දැන් ඇහැ කරන වැඩේ කනට කරන්න බෑ. කන කරන වැඩේ ඇහැට කරන්න බෑනි. කෙනෙක් හොඳට හිත හිතා පෙන්නන්න ඕන. කන සද්දාහනවා මිස රූප දකින්න බෑනේ කනට.
කනින් අහවට රූපය හදලා
ඉවරයිනේ. ඒ අපි සුරුද්දට එහෙම. දැන් සද්දය ඇහෙනකොට අර බයික් එකක් හරි ත්‍රිවිල් එකක් හරි මොකක් හරි කියලා හැදිලා ඉවරයි. ඇහෙන් දකින රූපයක් හැදුවේ කොහොමද? සද්දය අහලා. අපේ පරණ පුරුද්දට, සසරේ ආපු පුරුද්දට කරපු වැඩ. එතට අපි කන පිරිසිඳව දැක්කේ නැහැ. කනෙන් අහන්න පුළුවන් සද්දයක් විතරයි. දකින රූප අරන් දෙන්න බෑ කනට. ඇහෙන් කරන වැඩේ කනට බෑ. ඒ ආයතන එක කියන අර ආයතනවල විෂය වෙනස්, නානා විෂයන්. ඇහැට විෂය වෙන ඒවා කනට විෂය වෙන්නේ නැහැ. කනට විෂය වෙන ඒවා ඇහැට විෂය වෙන්නේ නැහැ. නාසයට විෂය වෙන්නේත් නැහැ කනට විෂය වෙන්නේ. ඒ වගේ මේ පහ ඇහැ කන නාසය දිව ශරීරය කියන පහ තේරුම් ගන්න ඕනේ. ඒවයි විෂය වෙනස්. තව කෙනෙකුට බෑ අනිත් එක්කෙනා කරන වැඩේ කරන්න. මේ පහට තිය කරන්න පුළුවන් වැඩ පහ වෙනස්. වැඩගෙන නානා විෂයන්. ඒගොල්ලන්ගේ විෂය වෙනස්. තව ආයතනයකට බෑ අනිත් ආයතනයකට වැඩේ කරන්න. ඒක නේ අපිට පහක් තියෙන. නැත්නම් නැත්නම් එකක් තිබුණා නම් ඇති.
4-in-1 5-in-1 කියලා ගන්න පුළුවන්
නේද? එහෙම බෑ. කියන එක හොඳට නුවණින් පෙන්වන්න ඕන. මොකද අපි ඉන්නේ ඕවා පුළුවන් කියන මට්ටමේ
තමයි
ඉන්නේ. ඒක කැඩෙනකන් මේක වෙනම පෙන්වන්න ඕන. මේ ඉන්ද්‍රියට පුළුවන් මෙච්චර. ඇහැට පුළුවන් වර්ණ රූප අරන් දෙන්න විතරයි. කනට පුළුවන් ශබ්ද අරන් දෙන්න විතරයි. ඊට අමතරව කිසි දෙයක් කරන්න බෑ. එයාගේ විෂය එච්චර. අපිට තව කියන ගෝචර භූමිය කියලා. ගෝචර භූමි. ඇහැට නම් වර්ණ, කනට නම් ශබ්ද. ඒගොල්ලන්ගේ ගෝචර භූමි වෙනස්. හැබැයි මේ ගෝචර භූමිය තුල නානත්වයක් දකින්න පුළුවන්. අපිට ඇහෙන ශබ්ද අතර වෙනසක් කනට වෙන් කරගන්න පුළුවන්. ගෝචරණානත්වයක් තියෙනවා. දැන් වර්ණ අතර වෙනසක් ඇහැට වෙන් කරගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි ඒ ඒ වර්ණ තුල ගෝචර භූමියේ ගෝචරණානත්වයක් තියෙනවා. අනිත් එක්ක නා ගන්න එක නෙවෙයි. තමන්ගේ භූමිය තුල ඒවයි නානත්වයක් තියෙනවා. එතකොට නානා විෂයනි නානා ගෝචරානි කියන එක අඳුර ගන්නවා. එහෙනම් තමයි රසඤ්ඤාවක් ආරම්භ දෙන්න පුළුවන් කියන්නේ. සංඤාව කියන්නේ දැන් එක ශබ්ද සංඤාවක් තව ශබ්ද සංඤාවකින් වෙනස් වෙනස්. ඒ වෙන් කිරීමේ හැකියාව තියෙනවා. හරි. ඒ ශබ්ද සංඤා වෙනස් කළාට ඒක මොකද්ද කියලා දැනගන්නත් කනට බෑ.
ඒකේ හැක ඕනම
දාතර වෙනසක් දුන්නට මේ ශබ්දේ මොකද්ද කියන එක කියන්න බෑ කනට.
ඔව්.
ඒක හිතේ වැඩ.
දැන් අපි බල්ලෙක් වරනකොට හිතන්නේ සමහරවිට මේ මිනිස්සෙක් දුන්නා. සතෙක් දුන්නා. ඒක විතර පොඩ්ඩ බල්ලා වරනකොට.
ඔව්.
බල්ලා වරන විදියෙන් අපි හද උපකල්පනය කරනවා.
එතකොට ඒ ටික දැනගත්තේ කනද හිතද?
හිත.
ඒ හිතපු එක. ඒක කනට අයිති ක්‍රියාවක් නෙමෙයි. කනට අයිති සද්ද බුගණ සද්දේ ආරම්භ වෙන එක
විතරක් වෙන්න පුළුවන්. නේ? බල්ලා මොනවා හිතන් කරනවද දන්නවද?
ඒ මොනවා වුණත් දැන් අපි ගත්තේ මොන ආයතනෙන්ද කියලා බලන්න ඕන. දැන් සද්දේ හුගේ කනේ. කනේ හැකියාව මොකද්ද? සද්ද සංඥාවක් කරන් දෙන එක විතරයි. ඒක බල්ලාගේ සද්දේ කියලාවත් අඳුර ගන්න කනට බෑ. ඔක බල්ලා බුරණ සද්ද කියලා කියලා තියෙන්නේ කන නෙවෙයි. කවුද? හිත. මන ආයතන. මම ආයතන වෙන් කරන්න ඕන. කනට ආйти කෘත්‍ය මෙච්චරයි. මීට වඩා දෙයක් කනට කරන්න බෑ. කියන එක හොඳට හිතට පෙන්නලා දෙන්න ඕන. හරි. කනේ සිද්ධිය කනට කරන්න පුළුවන් ශබ්ද සංඥාවක් කරන් දෙන එක විතරමයි. සංඥාව මොකද්ද කියලා දැනගන්නවත් කනට බැ. ඒ සංඥාවට අදාළ රූපේ දාන්නේ හිත. ওই බිරුවේ බල්ලෙක් කියන එක හිතෙන් කරන්නේ. හරි. ඒකම හිතන්න පුළුවන් ද ඇහැට පේනේ වාර ගහක්. ඇහැට දැනගන්න බෑ ගහක් කියලා. ඇහැට පුළුවන් වර්ණ සංඥාව ආරම්භ දෙන්න විතරයි. මේක මොකද්ද කියලා දැනගන්න එක කලේ හිත. අන්න ඒ විදිහට ආයතන වෙන් කරනවා. ඒ වෙන් කිරීම තුල තමයි අර ආයතන ගැට ගන්න එක ටිකෙන් ටික නවතින්නේ. තේරෙනවද? ඉස්සෙල්ලා පෙන්වන්නේ අර ආයතන සම්බන්ධ කිරීමක් තියනවා. දැන් අපි ආයතනේ මෙයාට පුළුවන් මෙච්චරයි කියන එක හිතට පෙන්වන්න ඕන. එතකොට ටිකෙන් ටික අර සම්බන්ධ කිරීම කැඩෙනවා. ඔක පෙන්වන්න පෙන්වන්න. කනෙන් සංඥාවක් කරන් දෙන්නා හිතෙන් ඕක ගැන හිතුවා. මේ දෙන්නගේ වැඩ දෙක වෙනස්. ඇහෙන් සංඥාවක් කරන් දෙන්නා හිතෙන් ඕක ගැන හිතුවා. මේ දෙක වෙනස්. එහෙම ඔක සිහියයි නුවණයි. සිහියයි නුවණයි පිටනවා කියන්නේ ඔක. මේ මොකද්ද කියලා කියන්නේ මේ වෙලාවේ මේක වෙනවා කියලා සිහිය පිටනවා. ඒක උනේ මෙහෙමයි කියලා අර ධර්මයෙන් දැනගත්ත නුවණ ඇතෙන්ට දානවා. ඒක කියනවා සතියයි සම්පජඤ්ඤයයි කියලා. සති සම්පඥානකාරී හොති කියන්නේ සිහියයි නුවණයි. සතිපට්ඨාන එනවා ආතාපි සම්පජානෝ සතිම. කායන පස්සනා කරන්නේ කරන්න ඕන ආතාපි සම්පජානෝ සතිම. ආතාපි කියන්නේ උත්සාහ කරන්න ඕන, වීරිය කරන්න ඕන. මොකටද? සම්පජානයෙන් සිහිය පිහිටන්නේ. ආතාපි සම්පජානෝ සතිම. නිකම්ම සිහිය පිහිටනවත් නෙවෙයි. දහම අහලා දැනගත්තු නුවණ එක සිහිය පිහිටනවා. ඒක තමයි දැන් අර
සමතයක් වෙනවා.
නැත්තම් සමතයක්. يعني දහම අහපු නැති කෙනාටත් පුළුවන් සිහිය පිහිටන්න. ඔව්. හැබැයි ඒකෙන් මාර්ගඵල ලැබෙන්නේ අර මාර්ගයට එන්නේ බුදුදහම අහලා තේරුම් ගත්ත කෙනාට. ඒ අවබෝධි බුදුහාමුදුරුවෝ පෙන්නන ආයතන ගැන පිරිසිඳ දකින්න. නැහැ ගැන දැනගන්න දකින්න. ඥානං පස්සං යථා භූතං. එහෙන් දැනගන්න රූප ගැන දන්න දකින්න කෙනෙක් වෙන්න. ඥානං පස්සං යථා භූතං.
අවසානයේදී ධර්මය අවබෝධ කරගන්න. යත්තහනුනේ මේ සත්‍යස්වර කියන නාමය.
ආරියෂ්ඨාංගික මාර්ගය නැත්තම් කියන එකේදී ආරියෂ්ඨාංගික මාර්ගේ පටන් ගන්නේ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨියක් කියන්නේ දහමක් අහලා තේරුම් ගත්ත කෙනාට විතරයි. තන තමයි බුදුදහමක් අහපු කෙනාට විතරයි මාර්ගඵල තියෙන්නේ කියන එකයි.
ඒ කිසිව කතාවක් නැහැනේ.
ඔව්.
අනිවාර්යයෙන්ම ඒක වෙන්න ඕනේ.
ඔව්. නිකන් සමාධියේ හිටියා කියලා මාර්ගඵල ලැබෙන්නේ නැහැ කියන්නේ ඒකයි.
ඔයෙන් දැන් ක්‍රිස්තියානි ආගම වගේ ඒගොල්ලෝ යනවනේ ඔය.
ඔව්. නේ? ඒගොල්ලෝත් භාවනා කරනවා.
භාවනා කරනවානේ.
ලොක් සිහිය පිහිටනවා.
සිහිය පිහිටනවා.
දිට්ඨිය
සම්මාදිට්ඨිය. ඈ? දිට්ඨියක් තියෙන. අඩුගානේ සක්කාය දිට්ඨිය කැඩෙන්නේවත් නැහැ. හොඳට සිහිය පිහිටනවා සමාධිය වැඩෙන්නත් පුළුවන්.
ඔව් සමාධිය ඔව් මට කියලා තියෙනවා.
ඔව්.
මතක් තියෙනවා.
හැබැයි සක්කාය දිට්ඨිය මොකද්ද කියලා අඳුරගන්නවත් බැහැ.
හැබැයි ඒක ඒගොල්ලෝ හරි වර්ණනා කරනවා. ඒක එතනට ඒ తත්‍රය යන එක හරි වර්ණනා කරනවා ඒගොල්ලෝ.
ඔව් ඒක
කුලියක් ලැබුණා වගේ.
ඔව්. ඒක අර ලෝකෙට අයිති මට්ටමින් සෑහෙන උසස් දෙයක්. සමාධියක් හදා ගන්නවා කියන එක. ඔව්. ඒ කියන්නේ භාවනා නොකරන කෙනාට වඩා ඒගොල්ලෝ උසස්. භාවනා කරන. ඒකලංගේ එක්තරා විදිහකට අර නීවරණ යටපත් වීමක් තියෙනවා.
ඒක හැබැයි බොහොම දැන් මේ දැන් භාවනා කරන බුද්ධාගමය වගේ තමයි ඒගොල්ලගේ බොහොම සුළු පිළිසක් තමයි කරන්නේ.
ඔව්.
පාද ඒතනට ගන්න ඒ කට්ටිය
විතරයි. නෑ ඒ කට්ටියගේ ඇලීම් ගැටීම් තුනී වෙනවා.
තුනී වෙනවා.
ඒකයි නීවරණ යටපත් වෙනවා. මනස හරි පිරිසිදු.
ආ. සුමනියද ගොඩාවනේ.
දැන් ඒ වගේ අයට දහමක් ඇහුණත් තේරුම් ගන්න පහසුයි. ආ. තේරුම් ගන්න පුළුවන්. අවබෝධ කරගන්න. ඉක්මනින්ම අවබෝධ කරගන්න. ඒ බුදුදහම අවබෝධ කරගත්තු අය ඉක්මනින් අවබෝධ කරගත්තු අය බැලුවොත් හැමෝම ධානය වඩපු අය. ඒ කතාව කියලා තමයි කියන්නේ.
ඕනනම් ඒක බොරදියට වනා
අන්න හරියට.
ඒකපතුල තේනවා.
ඔව්. ඒ වගේ තමයි මනස පැහැදිලි පිරිසිදුයි. මේ මනසට ධර්මය අවබෝධ කරන්න පහසුයි.
ඔව්.
දැන් අපිට ඔච්චර ධහම ඇහුණත් අවබෝධ නොවෙන්නේ අපේ අර මේ පිරිසිදුකම නැති හින්දා. සංසුන්කම නැහැ. කලබලයි නීවරණ වැඩි. සමාධිමත් හිතකින් තමයි අහන්න තියෙන්නේ.
ඔය සීතල තියෙන අයගම් හිතුවා. ඔබ දෙන්නත්